මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
මෙනම් ආජීවස්තුංග ශීලය සමාදන් වෙන සූදානම්. නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, වානිජෝව භයං මග්ගං අප්පසත්තෝ මහද්ධනෝ, ඉසං ජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයේති. සදහවත් පින්වතුනි, හිලෝගුරු බුදු පියාණන් වහන්සේ පව්පින් කියලා දෙකක් ලෝකයාට පහදා දී වදාළේ සසර පැවැත්ම පිළිබඳව තමන් වහන්සේ ලබාගත් දූරදර්ශී අවබෝධය පදනම් කරගෙනයි. දුරදික නොදක්නා බව නිසා ලෝක සත්වයා සංසාරයේ දුකටපත් වෙන ආකාරය බුදු පියාණන් වහන්සේට පෙනී ගියා. මේ ජීවිතයට පමණක් සීමා වුණු පටු ජීවන දර්ශනයක් පදනම් කරගෙන අවස්ථාවාදීව සිතැඟි අනුව සිතැඟිවලට වහල්ව ක්‍රියා කිරීමෙන් අනන්ත කාලයක් සත්වයා කටුක දුක් විඳින බැහැටි සංසාරයේ කටුක දුක් විඳින හැටි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් අද මේ මාතෘකා කළ ගාථාවත් අන්නේ කාරණයට ඒ කාරණය පෙන්눔 කරන විදිහේ ගාථාවක්. මේ ගාථා ධර්මය දේශනා කරන්නට යෙදුනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ජේතවනාරාමේදී. තරා ධනවත් වෙළෙන්දෙකුට සිද්ධ වුණු මුණපාන සිද්ධ වුණු විපත්තිකර අවස්ථාවක් අරමුණු කරගෙන සංඝයා වහන්සේලා පිරිසකටයි සවැත් නුවර වාසය කළ මහ ධනවත් වෙළෙන්දෙක් කුගේ ගේ බිඳින්න 500ක් පමණ හොරුන් බොහොම කාලයක ඉඳලා මාන බලමින් හිටියා. ඊට අවස්ථාව ලැබුණේ නැහැ. මේ වෙළෙන්දා යම්කිසි අවස්ථාවක ඈත ප්‍රදේශයකට වෙළෙන්දාම යන්න පිටත් වුණා. ගැල් 500ක් සූදානම් කරගෙන ඒ කාලේ සිරිතක් තිබුණා. එහෙම ඈත ප්‍රදේශවලට වෙළෙන්දාම යන පිරිස් වෙළෙන්දන් එහෙම සංඝයා වහන්සේලාට පවරනවා. ඒ විදිහට තමන් වහන්සේලාත් එහෙම යනවන තමනුත් යනවා නම් ඈත චාරිකාවල ඒ සමග යන්න කියලා. මොකද දුර බැහැර ඔය වනාන්තර මැදින් එහෙම යන්න වෙන නිසා. මේ විදිහට මේ වෙලෙන්දත් සංඝයා වහන්සේලාට කිව්වා ස්වාමින් වහන්සේලා කවුරුවත් මං අහවල් ප්‍රදේශයට වෙළඳාම යනවා. ඒ ප්‍රදේශයට වඩින්න බලාපොරොත්තු වෙනවා නම් මා සමග එන්න. එතකොට පිණ්ඩපාත ආදිය පිළිබඳව කරදරයක් වෙන්නේ නැත කියලා. වෙළෙන්දා පිටත් වෙන බව අහන්න ලැබිලා අර සොරුන් යන මාර්ගයේ හැලේ සැඟවුණා. මේ වෙළෙන්දා එනකොට මං කොල්ල කන්න. ඒ අතරේ අර සංඝයා වහන්සේලා පිරිසත් එක්ක වෙළෙන්දා පිටත් වෙලා ගිහිල්ලා හරියටම අර වනාන්තරයට ඇතුල් වෙන තැන ගමක දෙතුන් දිනක් නැවතිලා ඒ ගැල් ඊළඟට ගවයින් පිළිබඳ කටයුතු සංවිධානය කරමින් සිටියා. වෙළෙන්දාගේ ගමන බලාපොරොත්තුෙන් සිටිය සොරුන් ඒ ගමන පරක්කු වෙන බව දැනගෙන එක සොරෙක් කෙව්වා ගම්වැසි සොරාගේ යාළුවෙක් ළඟට වෙළෙන්දාගේ පමාවට හේතුව දැනගන්න. ඉතින් ඒ මිනිහයාගෙන් ඇහුවාම මේ මහදන වෙළෙන්දා කවදද පිටත් වෙන්නේ කියලා. ගම්වැසිය කිව්ව සමහර විට දවස් දෙක තුනකින් වෙන්නේ නැති. මොකද මෙහෙම අහන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා අපේ පිරිස ලෑස්ති වෙලා ඉන්නවා මේ වෙළෙන්දා එනකන් කියලා. එතකොට ගම්වැසියා එහෙනම් යන්න ඉක්මනට ඒවි වෙළෙන්දා කියලා ඒ විදිහට යවලා ඉවරලා තමන්ගේ මිත්‍රයා යවලා ඉවරලා මේ ගම්වැසියා කල්පනා කරා දැන් මේ මම වෙළෙන්දාගේ පැත්තේ ගන්නවද එහෙම නැත්නම් මේ හොරුන්ගේ පැත්තේ ගන්නවද කියලා හිතලා ඊළඟට මේ වෙළෙන්දා නිසා සංඝයා වහන්සේලා පිරිසක් දානමාන ආදී ඒවා ලබනවා. ඒක නිසා තමන්ගේ මිත්‍රයා වුණාට මොකද හොරුන්ගේ පැත්ත වෙනුවට සංඝයා වහන්සේලාගේ පැත්ත අරගෙන මේ ගම්වැසියා ගිහිල්ලා අර වෙළෙන්දට කියනවා දැන් කවදද යන්නේ ඉන්නේ පිටත් වෙන්නේ කියලා. මේ තුන්වෙනි දවසේ කියලා කිව්වහම එහෙනම් මගේ වචනය අහන්න යන්න එපා ඒ ගමන ගියොත් මෙන්න මේ විදිය දෙයක් වේවි. කොහොමද දැනගත්තේ කියලා අහුවාම කිව්වා මගේ මිත්‍රයෙක් ඉන්නවා ඒ හොර පිරිසේ එයාගෙනුයි මේ ඔත්තුව දැනගත්තේ කියලා ඔන්න කිව්වා. කිව්වට පස්සේ වෙළෙන්දා කල්පනා කළා දැන් ඉතින් මට ඒ කැලෑව මදින් යන එක භයානකයි. ඒක නිසා මම ආපහු ගමට යන්න ඕන කියලා. එහෙම හිතලා ඒකට සූදානම් වෙමින් හිටියා. ඒ අතරේ ආයිතර මිනිස්සයයි අර හොරා එව්වා මෙතන වෙළෙන්දාගේ පමාව ගැන දැනගන්න. එතකොට අර ගම්වැසියා කිව්වා දැන් මේ වෙළෙන්දා ආපහු යන්නයි සූදානම් වෙන්නේ කියලා කිව්වහම ඔන්න ඊළඟට ඒ හොර පිරිස මෙහා පාරේ ඒ කියන්නේ ආපහු ගමට එන පාරේ හැඟවි ගත්තා. එන ගමනේ හොර පිරිසට මං කොල්ල ගන්න. ඉතින් ඒත් පරක් වෙන දැන්ලා නැවතත් ආවර දූතයා. ආවහම මේ ගම්වැසියාගෙන් දැනගෙන දැන් ගම්වැසියන්ගෙන් ඊට පස්සේ දැනගන්න ලැබුණා වෙළෙන්දට දැන් ඉතින් මේ තමන්ට ආපසු එන ගමනේ මේ උපද්‍රව තියෙන බව හොරු සැඟවිලා සිටින බව දැනගන්න ලැබුණා. ඒක නිසා දැන් වෙළෙන්දට කර කියාගන්න දෙයක් නැහැ. ගිහිලා සංඝයා වහන්සේලාට කියනවා දැන් මට මේ බලාපොරොත්තු වුණු ගමන යන්නත් හැටියක් නැහැ, ගමට යන්නත් හැටියක් නැහැ. හොරු බලාගෙන ඉන්නවා මාව මේ කොල්ල කා ගන්න. ඒක නිසා ස්වාමීන් වහන්සේලා යම් කෙනෙක් මෙතනම රැඳී සිටින්න කැමති නම් එහෙම රැඳී සිටින්න කැමැත්තක් කරගන්න කියලා. මම ටික දවසක් පරක්කු වෙනවයි මේ තත්ත්වය නිසා. ඉතින් සංඝයා වහන්සේලා එහෙනම් අපි ආපහු සාරස් නුවර යන්නම් කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිහම බුදුරජාණන් වහන්සේ ඇහුව ඇයි මහණෙනි නුඹලා ඒ අර මහදාන වෙළෙන්දත් එක්ක ගියේ නැද්ද කියලා. එතකොට අනේ සංඝයා වහන්සේලා ඒ ප්‍රවෘත්තිය කිව්වා අපි මෙහෙම ගියා. නමුත් මෙන්න මේ හොර උපද්‍රවය තියෙන නිසා වෙළෙන්දට මේ උභතෝ කෝටික ප්‍රශ්නයක් වගේ තත්ත්වයක් ඇති වෙලා එතනම නැතර වුණායි අපි මෙහෙම ආවයි කියලා. අන්න ඒක නිදර්ශනය කියලාගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙන සංඝයා වහන්සේලාට මහණෙනි මේ හිතාගන්න මේ මුළු මහත් භවයම අර හොරුන්ගේ උපද්‍රවය ඇති තැනක් වගේ. ඒක නිසා ඒ බව දැනගෙන එහෙම නැත්නම් තවත් උපමාවක් දුන්නා, ජීවත් වෙනු කැමති කෙනෙක් වසවිස අතහරින්නා වගේ, අර වගේ උපද්‍රවය ඇති මාර්ගයකින් ඉවත් වෙන වෙළෙන්දකු වගේ ඉක්මනින්ම මේ භවයෙන් මිදෙන්න ඕන කියලා ඒ විදිහට ඒ අවවාදය දෙමින් එක්තරා දේශනාවක් පැවැත්තුවා. ඒ සංඝයා වහන්සේලාට අරහත්ත්වය පවා ලබා ගන්න උපකාර වෙන අන්දමේ දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාවට අදාළ ගාථාව තමයි අපි මේ මාතෘකාව හැටියට ලැබුවේ. ඉතාම සරල ගාථාවක්. වාණිජෝව භයං මග්ගං අපසත්තෝ මහද්ධනෝ විසං ජීවිතුකාමෝව පාපානි පරිවජ්ජේ. කුඩා ගැල් සාත්තුවක් ඇති. ගැල් සාත්තුව කියලා කියන්නේ අතීතයේ අර වෙනදාම යන ගැල් පිරිස් හඳුන්වන වචනයක්. කුඩා ගැල් සාත්තුවක් ඇති, කුඩා ගැල් පිරිසක් ඇති කියන එක වගේ. කුඩා ගැල් සාත්තුවක් ඇති, ඒ වගේම මහත් ධනය ඇති වෙළෙන්දෙකු උපද්‍රව සහිත මාර්ගයක් අතහරින්නේ යම්සේද ජීවත් වෙනු කැමැති විසං ජීවිතුකාමෝව, ජීවත් වෙනු කැමැත්තෙක් කැමැති කෙනෙක් විස වස විසක් අතහරින්නේ යම්සේද එසේම පාපානි පරිවජ්ජේ පව් දුරලන්නේය කියන ඒ උපදේශයයි අර ගාථාවේ සඳහන් වෙන්නේ. එතකොට කතාව වශයෙන් බලනකොට නම් කතාව උපකාර කරගෙන තියෙන්නේ බුදු පියාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු කාරණයකට සංඝයා වහන්සේලාගේ හිත යොමු කරන්නයි. මේක ලෝකයේ සාමාන්‍යයෙන් වෙන සිද්ධියක්. නමුත් මේ පොඩි කතාන්තරෙන් වුණත් අපිට යමක් ගන්නව නම් හිතා ගන්න පුළුවන්. දැන් අර වෙලෙන්දගේ ජීවිතය රැකුණේ, ජෙලෙන්දට ඇති උපද්‍රවයෙන් බේරෙන අවස්ථාව සැලසුනේ. අර ගම්වැසියා කල්පනා කළා තමන්ගේ හිතවත් මිත්‍රයාගේ පැත්ත ගන්නවද, සංඝයා මේ වෙලෙන්දගේ පැත්ත ගන්නවද කියලා. ඒ අවස්ථාවේ වෙළෙන්දාගේ ශ්‍රද්ධාවන්ත බව නිසා, වෙළෙන්දාගේ ශ්‍රද්ධා ගුණය නිසා, අර සංඝයා වහන්සේලාට පිහිට වෙන නිසායි වෙළෙන්දටවත් ආරක්ෂාව සැලසුනේ, අරොත්තුව ලැබුණේ. ඒකෙන් අපට යමක් හිතා ගන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාවන්ත වෙළෙන්දාට ශ්‍රද්ධාව නිසා ජීවිතය බේර ගන්න අවස්ථාව සැලසුණා. ඉතින් අපට ඊළඟට හිතන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දීපු දේශනාව ආශ්‍රයෙන්. බුදු පියාණන් වහන්සේත් මේ කතාන්තරයේ මුල් කරගෙන, මේ සිද්ධිය මුල් කරගෙන ලෝකයාට දෙන්නේ එක්තරා ඔත්තුවක්. මොකද්ද ඔත්තුව? මේ සංසාර ගමන කියන එක මහා උපද්‍රව සහිත මාර්ගයක කෙරෙන ගමනක්. එතකොට මේ සංසාර ගමන ඉක්මනින් කෙලවර කර තරමට තමන්ට සැනසilla තියෙන ക്ഷേම භූමියකටපත් වෙන්න පුළුවන්, නිවන නැමැති ക്ഷേම භූමියටපත් වෙන්න පුළුවන්. අන්න ඒ අදහසයි මෙතන දෙන්නේ. ඉතින් මේක ගැන හිතලා බලනකොට අපිට පේනවා දැන් මේ පව් දුරලීම ගැන කතා කරනවා මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද එහෙම පව් දුරලන්න කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ පාප කර්ම කියන ඒවා දැන් අපි දන්නවා ජීවිතයක් ගෙන යන්න අපට යම් යම් ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. ජීවිතය ගෙන යාම සඳහා, ජීවිතය පවත්වා ගැනීම සඳහා පහසුම ක්‍රියාමාර්ග හැටියට පෙනෙන දේවල් තමයි ඔය පස්පව් හැටියට පෙනෙන්නේ. සතුන් මරාගෙන, හොරකම් කරාගෙන, බොරු කියාගෙන, ඒ තවත් ඒක කියන විදියට පස්පව් වල සඳහන් වෙන ආකාරයට ජීවත් වීමයි පහසු. නමුත් බුදු පියාණන් වහන්සේ ඒවා පාප කර්ම හැටියට දක්වන එපමණක් නෙවෙයි, දස අකුසල් කියලා කොටසක් තියෙනවා. ඉතින් මේවා යින් වැළකින්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද මේවායේ බරපතල විපාක තිබෙන නිසා, අන්න අර දූරදර්ශී දෘෂ්ටි කෝණිය නිසා. එදිනදා මේ ජීවිතයට පමණක් සීමා කරලාගත් දෘෂ්ටි කෝණිකින් බලනවා නම් කොයි කොයි ආකාරයකින් නමුත් තමන්ගේ ජීවිතය ගෙන යාමේ වරදක් නෑ වගේ පෙනින්නේ. නමුත් දැන් ඒ බුදු පියාණන් වහන්සේ දක්වන මෙන්න මේ සංසාරය පිළිබඳ දූරදර්ශී ඒ දර්ශනයට අනුව, ඒ දෘෂ්ටි කෝණයට අනුව දැන් ලෝකයාගේ කෙටි කාලීන සැලැස්මවල වල ඇති අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. ලෝකයා මේ සැලැස්මවල ගහන්නේ මේ සංසාරයේ ඇති භයානකත්වය ගැන මේ කල්පනාවක් නැතුව, ඒව ගැන දන්නේ නැතුව ලෝකයාට පෙනෙන්නේ මෙන්න මේ මසසට පෙනෙන ලෝකය පමණයි. බුදු පියාණන් වහන්සේලා ඒ අභිඥාලාවින් දක්වන සතර අපාය ආදිය ගැන, විශේෂයෙන්ම තිරිසන් ලෝකය කෙසේ වෙතත් අනිත් ලෝක ගැන බොහෝ දෙනා සැක කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ නරක ආදී තැන්වල, ඒ නිරය ආදී තැන්වල උපදින්න හේතු වෙන්නේ මෙන්න මේ පාප කර්මයි. ඒ නිසා ඒවයින් ඉවත් වෙන්න කියලා. ඒ වගේම දැන් අර මෙතන දක්වන තියෙන වසවිස පිළිබඳ උපමාව, ජීවත් වෙන්න කැමති කෙනෙක් දන දන වසක් පානීය කරන්නේ. ඒ වගේම සැපයට කැමති, දුකට අකමැති කෙනෙක් පව් නොකළ යුතුයි කියන එකයි බුදු පියාණන් වහන්සේගේ අවවාදය. ඇත්ත වශයෙන්ම ජීවිකාව පිළිබඳ ප්‍රශ්නේ කවදත් ලෝකයාට ලොකු අභියෝගයක්. ජීවත් වීම කියන ප්‍රශ්නයේදී ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක. එතෙන්ති බුදු පියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දෙනවා මිත්‍යා ආජීවය, සම්‍යක් ආජීවය කියලා දෙකක්. ඇත්ත වශයෙන්ම මිත්‍යා ආජීවය අඳුනගත්තොත් එයින් වැළකී සිටීමමයි සම්‍යක් ආජීවයේ හැටියට දක්වන්නේ ගිහි පින්වතුන් පිළිබඳව නම්. මිත්‍යා ආජීවය කෙටියෙන් හඳුන්වන්නේ සූත්‍ර දේශනාවල වචන පහකින් දක්වනවා. පස් ආකාර වෙළඳාමකින් වැළකී යුතුයි කියලා. මොනවද? සත්ත්‍ය, සත්ත්‍ය, මංස, විස, මජ්ජ කියලා. සත්ත්‍ය කියලා කියන්නේ ශස්ත්‍ර කියලා කියන්නේ ආයුධ. ආයුධ වෙනදාම එයින් ඉවත් වෙන්න. ඒ වගේම සත්ත්‍ය කියලා කියන්නේ සත්වයින්. අත්ත වශයෙන් එතන මිනිස්යෙන් පණ පිටින් සතුන් කියලා කියවෙන්නේ මිනිස්යෙන් යන කියන කියවෙන්නේ. එතකොට ඊළඟට මාංශ වෙනදාම. ඊළඟට රසවිස වෙනදාම. ඊළඟට මත්පැන් වෙනදාම. මේවා වැරදි හැටියට දක්වන්නේ මොකද කියන එකත් ඇතම් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවනි. ආයුධ වෙනදාම, යුද්ධ ආයුධ වෙනදාම තුලින් ලෝක සත්ත්වයා තුල තිබෙන ඒ ද්වේෂය පිරිමහා ගන්න ඒ යුද කලිකලහ ඒ වාට පොණබවන ගතියක් තිබෙනවා. මේ ආයුධ නිෂ්පාදනය ආයුධ වෙනදාම තුලින්. ඒක නිසා පරහිංසාවට හේතු වෙන වෙනදාම් ක්‍රමයක් ඒක. ආයුධ වෙනදාම ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්නතුක විසින් නොකළ යුතු දෙයක් හැටියට දක්වලා තිබෙනවා. ඊළඟට ඒ වගේම තමයි සත්වයන් කිය එතන සත්ව කියලා වචන තිබුණාට එතන බොහෝ විට එයින් අදහස් වෙන්නේ ස්ත්‍රී පුරුෂයින් එහෙම ওই වහල් වෙනදාම වහල් කමට එහෙම නැත්නම් දුෂ්චරිත වලට එහෙම විකිනීම පාවා දීමක් වගේ ජීවිතයක් පාවා දීමක් වගේ ඒ විදිය වෙනදාම් ක්‍රම ඒවාත් සමාජ දූෂණයට හේතු වෙනවා පරහිංසාවට හේතු වෙනවා. ඊළඟට මාංශ වෙනදාම ඒක පිළිබඳව නම් යම් යම් මේ කාලේ මතභේද හිතන් තියෙනවා. මාංශ වෙනදාම ගැන කතා කරනවා නම් ඇතම් කෙනෙක් පෙන්වන හැටියට දැන් මස් කඩේ පිටිපස්ස පැත්තේ විතරයි මිත්‍යා ආජීවය තියෙන්නේ, ඉස්සරහා පැත්තේ සම්‍යක් ආජීවයයි තියෙන්නේ. අර සතුන් මැරීම ආදිය කරන්නේ පිටිපස්සේ විතරයිනේ, ඉස්සරහා තියෙන්නේ මේ මැරිච්ච සතුන්ගේ මස් ටික ආරෝග්‍ය සම්පන්නිය බලාපොරොත්තු වෙන අයට පරිහරණය කරන්න පරිභෝග කරන්න ගෙනත් තියෙන එක. ඉතින් ඒක පැත්තේ සම්‍යක් ආජීවය කියලා හිතනවා. නමුත් අපිට මේ මෙතන මාංශ වෙනදාමම මිත්‍යා ආජීවයක් හැටියට දැක්වීම ගැඹුරින් කල්පනා කරොත් අපිට හිතා ගන්න පුළුවන්. ඒක තුල තිබෙනවා මිනිසෙයින් අර මාංශ රසයට ලෝල් කරවන, එකට ඇබ්බැහි කරවන, ගිජු කරවන ගතියක්. දැන් අපි දන්නවා දැන් මේ කාලේ සමාජය ගැන අවබෝධයක් ඇති මේ පින්නතුන් ආහාර ගැන කතා කරනවා නම් අලුත් තෙලවලු ගන්න වගේ අලුත් මස් බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. අලුත් මස් කියලා කියන්නේ එදිනදා බොහොම මේ මරාගෙන කෑම වගේ දෙයක්. ඒ වගේම උණු ආහාර වලට ඒවා උසස් හැටියට සලකන ওই හෝටල් වල එහෙම සමහර විට ඒ අවස්ථාවේ පරිභෝගිකයා එහෙම නැත්නම් ඒකට එන අමුත්තා තමම කැමති සතා තෝරගෙන සමහර විට මේස උඩටම ගෙනල්ලා මරලා උණුලේ සහිතවම අනුභව කරන බව පව අපට අහන්න ලැබෙනවා. එයින් පේන්නේ මේ අර දිවට ලොල්වීම, දිව පිනවීම සඳහා මාංශ රසයට ගිජු වුණාට පස්සේ ඊළඟට පරණ කතාවක තියෙනවා තමන්ගේ ගෙදර පිටිපස්සේ හිට හරකගේ දිව උනත් කපලා උයාගෙන කන්න තරමට මිනිස්සුන්ගේ චිත්තසංතානයේ තිබෙන යක්ෂ ගති, තිරිසන් ගති මතු වෙනවා. එතකොට තිරිසනා ගන්න ආහාරයත් මිනිස්සයා ගන්න ආහාරයත් අතර වෙනස පෙන්නුම් කරන්නේ අන්තිමට ඔය හෝටල් වල ගැන ජීවිතය ගැන හිතලා බලනකොට හැඳි ගෑරුප්පු පාවිච්චිය විතරයි. අන්න ඒ තරමට මේ මාංශ වෙනදාම තුලින් යම් යම් මේ සමාජයේ වැරදි අබ්බැහිකම් වලට අර තිරිසන් අබ්බැහිකම් වලට පුරුදු කරන නිසා අපිට හිතන්න පුළුවන් මාංශ වෙලඳාමේ ආදීනව පක්ෂයක් තියෙන බව. අර විදියට සම්‍යක් ආජීවියක් කියලා ඒක සලකන්න අමාරුයි. ඉතින් ඊළඟට අනිත් ඒවා නම් පැහැදිලි. වසවිස වෙනදාම තුල තියෙන්නේ ඒක කෙනෙකුගේ ජීවිතය නැතිවීමට. දැන් නම් බොහෝ විට මහා පරිමාණයෙන් සංහාර කරන සත්ව සංහාර සමහර විට ඒක තුල තියෙන පරිසර දූෂණය ගැන අවබෝධයක් නැහැ. නමුත් අපේ කෘමි සතුන් එහෙම උන්ට ඇති ජීවිතය සඳහා ඇති අයිතිය ප්‍රතික්ෂේප කරමින් මහා පරිමාණයෙන් සත්ව ඝාතනය කරන්න උපකාර වන වසවිස වෙනදාම් ඒ වාත්මයකට අයිති කරගන්න පුළුවන්. මේක යඹුරින් කල්පනා කරලා බලනකොට තමන්ගේ චිත්තසංතානය කිලිටි කරවන, ලෝකයාට හානි කරන දේවල්, පරහිංසාවට හේතු වෙන දේවල්, ආත්ම හිංසාවත් පරහිංසාවත් පිනිස වෙන දේවල් තමයි අකුසල් හැටියට දැක්වේ. ගැඹුරින්ම කරන කල්පනා කරලා බලනකොට ආත්ම හිංසාව කියන්නේ තමන්ගේ සිත කිලිටි වීම, චිත්තසංතානය කිලිටි වීමයි. ඒ චිත්තසංතානය කිලිටි වීම තුළින් ඉබේම ඒ වාය විපාක වශයෙන් එක්කෝ අර වසවිස පානය ගැන කියනකොට අපි දන්න දැන් වසක් විසක් පානය කරාම එක්කෝ වහාම ඒකට ඒක නිසා ජීවිතය නැති වෙනවා. එහෙම නැත්නම් කල් ගිහිල්ලා ඒ වසවිස ශරීරගත වුණාට පස්සේ කාලයක් ගිහිල්ලා ඒකේ විපාක විඳින්න වෙනවා. ඒ වගේම ඒ රූප సంతානයට එකතු වුණු වසවිස පිළිබඳව එහෙමයි. නමුත් චිත්ත సంతානයට එකතු වෙන වසවිස අකුසල් වශයෙන් නැති වෙන වසවිස තුලින් එක්කෝ ditth dhamma vedaniya වශයෙන් මේ ජීවිතයේදීමත් විපාක දෙනවා. එහෙම නැත්නම් උපපජ්ජ වේදනිය වශයෙන් ඊළඟ ජීවිතයක, එහෙම නැත්නම් අපරාපරිය වේදනිය වශයෙන් අනාගත ජීවිතයක හෝ අර චිත්ත సంతානයට එකතු වුණු වසවිස තුලින් දුක තමන්ට දුක් සහිත දුක් පීඩා, කටුක දුක් පීඩා විඳින්න වෙනවා අපාය ආදී තැන්වල. ඔක නිසායි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහේ දේවල් නොකළ යුතුයි කියලා දැක්වේ. එතකොට අවසානයෙන් කියවෙන එන මත්පැන් වෙනදාම ගැන ඉතින් අයි කාමුතුෙන් කියන්න දෙයක් නැහැ. එතනක් තිබෙන්නේ අර සත්වයා එහෙම් පිටින්ම සිහි විකල් කරවන මනුෂ්‍යත්වය අමතක කරවන තිරිසන් තත්වයට පත් කරවන ඊළඟට බීමත්කමට ඇබ්බැහි කිරීම. ඒ ඇබ්බැහි කිරීමට සුදු දෙනවා මත්පැන් වෙළඳාම. ඔන්න ඔය විදිහේ ඒ වෙළඳාම් ක්‍රමවලින් නියම සද්ධාවන්ත බෞද්ධ පින්වතා ඉවත් විය යුතු බව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. මේ ආජීව පිළිබඳ ප්‍රශ්නය විශේෂයෙන්ම මේ කාලේ බොහෝ දෙනාට ගැටලුවක් වෙන්නේ. හැම පැත්තෙන්ම අර කියාපු මිත්‍යා ආජීවයට රුකුල් ලැබෙන නිසා, අනුබල ලැබෙන නිසා ධාර්මික ජීවිතාවක් බලාපොරොත්තු වෙන කෙනාට අර වෙළෙන්දට වගේම උබතෝ කොටික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උබතෝ කොටික ප්‍රශ්න කියලා කියන්නේ ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. ඒ විදිහේ මහා ගැටලු තත්වයකට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ ජීවිතය ගෙන යන්නත් ඕන. බලනකොට රැකී රක්ෂා ආදී බලනකොට හැම එකක්ම තියෙන්නේ මෙන්න මේ විදිහේ මිත්‍යා ආජීවයට නැඹුරු වෙන දේවල්. ඉතින් ඔය ගැටලුව විසඳීමේ ඇත්ත වශයෙන්ම තම තමන්ටම බාර දෙයක්. නමුත් ඒකට සමහර විට ඉවහල් වෙන විදිහේ වටිනා ධර්ම කතාවක් මැදුම් සංගියේ ධානංජානි සූත්‍රය නමින් සඳහන් වෙනවා. අපි ඒක දිග සූත්‍රයක් නමුත් සූත්‍ර දේශනාවක් නමුත් කෙටියෙන් දක්වන්න උත්සාහ කරනවා. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසද්දී සැරියුත් මහා ස්වාමීන් වහන්සේ, අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේ තණ්ඩුල දක්ෂිණාගිරි කියන ප්‍රදේශයේ චාරිකාය වැඩියා භික්ෂු සංඝයා පිරිසක් එක්ක. ඒ අතරේ අර රජගහනුවර බුදු පියාණන් වහන්සේ සමග ඒ වස්විසු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දක්ෂිණාගිරි ප්‍රදේශයට වැඩම කරලා සැරියුත් ස්වාමීන් වහන්සේ හමු වුණා. සැරියුත් ස්වාමීන් වහන්සේ ඉතින් ඉස්සෙල්ලම මේ භික්ෂුන් වහන්සේගෙන් අහන කොහොමද භාග්‍යතුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවද එසේය කියලා කිව්වහම භික්ෂු සංඝයා වහන්සේලාත් හොඳට සනීපෙන් ඉන්නවද කියලා එසේය කිව්වහම ඊළඟට අහනවා අර තණ්ඩුල පාලද්වාර කියන ගමේ ඉන්නවා ධානංජානි කියන බ්‍රාහ්මණයා, ඒ බ්‍රාහ්මණයා සනීපෙන් ඉන්නවද කියලා. එහෙමයි කිව්වට පස්සේ ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ අහනවා ඒ ධානංජානි බ්‍රාහ්මණයා අප්‍රමාදව ඉන්නවද කියලා. අප්‍රමාදව කියලා කියන්නේ කුසල්හි අප්‍රමාදව, ඒ කියන්නේ පව් කම් නොකර ධාර්මික ජීවිතයකින් ගෙවනවද කියලා. අන්න එතකොට කියනවා අර සංඝයා වහන්සේ අර භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා සවැත්නි සාරිපුත්‍ර මේ ධානංජානි බ්‍රාහ්මණයාට මොන අප්‍රමාදයක්ද? ධානංජානි බ්‍රාහ්මණයා රජුගේ නමින් බ්‍රාහ්මණ ගෘහපතියන් කොල්ල කනවා, එහෙම නැත්නම් බ්‍රාහ්මණ ගෘහපතියන් ගසා කනවා. මේ කාලේ වචනෙන් කියනවා නම් ඊනාට බ්‍රාහ්මණ ගෘහපතියන් ඇසුරු කරමින් රජු ගසා කනවා. ඒ විදිහට දූෂණ ක්‍රියාවලිනු ජීවත් වෙන්නේ. ඒ වගේම අර ඒ ධානංජානි බ්‍රාහ්මණයාගේ කලින් හිටිය ශ්‍රද්ධාවන්ත භාර්යාව කාලක්‍රියා කරලා ශ්‍රද්ධාව නැති තැනැත්තියක් දැන් පාවගෙන ඉන්නේ කියලා. මේක ඇහුවාම ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කණගාටුව ප්‍රකාශ කරනවා. මේ බොහොම නරක ආරංචියක් නේ අපට අහන්න ලැබුණේ මේ ධානංජානි බ්‍රාහ්මණයා ප්‍රමාදයට වැටලා ඉන්නවා කියලා. යම්කිසි දවසක මට ධානංජානි හමු වුණොත් හොඳයි, කතා කරන්න අවස්ථාව සැලසුනොත් හොඳයි කියලා යම්කිසි සිතිවිල්ලක් ඇති කරගත්තා. ඊළඟට කලකට පස්සේ සාරියුත් ස්වාමීන් වහන්සේ නැවතත් රජගහනුවරට වැඩම කරලා වේළුවනාරාම වැඩවාසය කරමින් එක දවසක් උදෑසන පිණ්ඩපාතයේ පිටත් වෙලා පිණ්ඩපාතයෙන් වැඩම කළ රජගහනුවරට. ඒ අවස්ථාව වෙනකොට අර ධානංජානි බ්‍රාහ්මණයා තමන්ගේ එළදෙනුන් දෙවීමේ ඒ කාර්යයේ යෙදිලා හිටියා නගරෙන් පිටත. සැරියුත් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතය කරගෙන දානේ වළඳලා එහෙම ධානංජානි බ්‍රාහ්මණයා ඉන්න තැනට වැඩම කළා. ඈතදීම ධානංජානි බ්‍රාහ්මණයා දැකලා සැරියුත් ස්වාමීන් වහන්සේට ආරාධනා කළා භවත් සාරිපුත්‍රය එන්න මේ කිරි ටිකක් වළඳන්න කියලා. සැරියුත් ස්වාමීන් වහන්සේ කිව්වා නෑ අවශ්‍ය නෑ, අපි මේ දානේ වළඳලා ඉවරයි. එන්න අසුවල් ගහ ළඟට එන්න, මම එතන ඒ අසුවල් ගහ යට දවල් කාලේ විවේකයේ වැඩ සිටිනවා, එතෙන්ට එන්න කියලා ධානංජානි බ්‍රාහ්මණයාට කිව්වා. එතකොට සැරියුත් ස්වාමීන් වහන්සේ ගහ යට වැඩම කළා වැඩ සිටින අවස්ථාවේ අර ධානංජානි බ්‍රාහ්මණේ ආහාරයෙන් අරගෙන ආහාර අනුභව කරලා සැරියුත් ස්වාමීන් වහන්සේ ළඟට පැමිණියා. සැරියුත් ස්වාමීන් වහන්සේ දැන් පිළිසඳර කතා වශයෙන් යම් කතාවක් කළා ඉවරලා එකපාරටම අහනවා කොහොමද ධානංජානි අප්‍රමාදවද ඉන්නේ කියලා. ඔන්න එතකොට ධානංජානි බ්‍රාහ්මණයා කියාපු උත්තරේ තමයි දැන් කාලේ බොහෝ දෙනෙක් දෙන්නේ. මොකද්ද කිව්වේ ධානංජානි බ්‍රාහ්මණයා? භවත් චාරිපුත්‍රය අපට මොන අප්‍රමාදයක්ද? මේ අපට මව්පියන් පෝෂණය කරන්න තියෙනවා, අමුදරුවන් පෝෂණය කරන්න තියෙනවා, ඊළඟට දැසිදස් කම්කරුවන් පෝෂණය කරන්න තියෙනවා, හිතමිතුරන්ට කළ යුතු යුතුකම් ඉෂ්ට කරන්න ඕන, නෑයන්ට කළ යුතු යුතුකම් ඉෂ්ට කරන්න ඕන, අමුත්තන්ට කළ යුතු යුතුකම් ඉෂ්ට කරන්න ඕන, ඊළඟට මිය පරලොව ගිය ප්‍රේතයින්ට, ඒ කියන්නේ අපේ ඥාති ප්‍රේතයින්ට ප්‍රේත පූජා පවත්වන්න ඕන, දෙවියන්ට දේව පූජා පවත්වන්න ඕන, රජුරුවන්ට රාජකාරි කරන්න ඕන. ඒ පමණක් නොවේ මේ කයත්, මේ අපේ කයත් පිනවන්න ඕන, වඩන්න ඕන. මේ තරම් කාර්යභාරයක් තියදී අපට මොන අප්‍රමාදයක්ද කියලා ඔන්න උත්තරේ දුන්නා. ඔන්න එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ මේ ධානංජානි බ්‍රාහ්මණයාට කියනවා හොඳයි බ්‍රාහ්මණය, දැන් ওই විදිහට අධර්මචාරී, කියන්නේ අධර්මචාරීව විෂමචාරීව ගත කිරීමක් මේ කියන්නේ. ධර්මයට නැඹුරු වෙමින් විෂමාන්දමේ ජීවිතයක් මේ බ්‍රාහ්මණය ගෙවන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් බ්‍රාහ්මණයේ ওই විදිහට අධර්මයෙන් ජීවත් වෙමින් විෂම විදියට ජීවිතිකාවගෙන යමින් මිය ගිහිල්ලා නිරේ උපන්නහම ඒ යමපල්ලන්ට කියලා බේරෙන්න පුළුවන්ද? මම මේ 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 දේ කළේ මව්පියන් වෙනුවෙන්, මව්පියන් රැක බලා ගන්න, ඒක නිසා මට මුකුත් කරන්න එපා කියලා එහෙම කියලා බේරෙන්න පුළුවන්ද? එතකොට බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ඒක කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සරියුත් ස්වාමීන් වහන්සේ ආනවා, ඒ මව්පියන් ඉදිරිපත් වෙලා බේර ගන්න පුළුවන් වේවිද? අප වෙනුවෙනුයි මේ අපේ දරුවා මේ අධර්මචාරීව විසමචාරීව හැසිරුණේ, ඒක නිසා කිසිවක් කරන්න එපා කියලා එහෙම බේරන්න පුළුවන්. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, එහෙම බේර ගන්න බෑ. ඉරේ පල්ලන් නැදගෙන ගිහිල්ලා නොයෙකුත් විදිහේ දුක් පීඩා දෙනවා. ඒ විදිහටම සරියුත් ස්වාමීන් වහන්සේ ඒ කාරණේ වඩාත් හිතට ඒත්තු ගන්නවන්න අර කියාපු පුද්ගල කොටස් එක එකක් පිළිබඳවම ප්‍රශ්න කළා. අඹුදරුවන් සඳහා මේ විදිහට අධර්මචාරී විසමචාරී වුණොත් ඊළඟට දැසිදස්කම් කරුවන් සඳහා ওই විදිහට දිගින් දිගට ප්‍රශ්න කරා අර බ්‍රාහ්මණයාට හිතට කාවදින විදිහට. අන්තිමේදී අහන සරියුත් ස්වාමීන් වහන්සේ මොකද බ්‍රාහ්මණය හිතන්නේ? යම් කෙනෙක් ධර්මචාරීව සමචාරීව ධාර්මිකව මව්පියන් පෝෂණය කරනවද, තවත් කෙනෙක් අධර්මචාරීව විසමචාරීව මව්පියන් පෝෂණය කරනවද, ඒ දෙන්න අතුරින් වඩා හොඳ කෙනා කවුද කියලා බ්‍රාහ්මණය පිළිතුරු දෙනවා. අත වශයෙන්ම අර ධර්මචාරීව සමචාරීව මව්පියන් පෝෂණය කරන ප්‍රතිපත්තිය තමයි හොඳ කියලා. ඉතින් ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණය තියෙනවා සමහර රැකී රක්ෂා, තමත් සමාජයේ තියෙනවා ක්‍රම ධාර්මිකව ජීවත් වෙමින් මව්පියනුත් රැක බලාගෙන පින් දහම් ආදිය කරන්නත් ඒ විදිහේ අවස්ථාවලුත් තියෙනවා, ඒක කරන්න පුළුවන් දෙයක් කියලා දානංජානි බ්‍රාහ්මණයාට හේතු ගැන්වුවා. දානංජානි බ්‍රාහ්මණයාත් ඒක සතුටින් පිළිගත්තා. ඔන්න ඊළඟට අපට ඒ දේශනාවේ ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ දානංජානි බ්‍රාහ්මණයාගේ අවසාන කාලය. දානංජානි බ්‍රාහ්මණයා තාමත්ම ගිලන්ව මරණාසන්නව පණිවිඩේ අරිනවා සේවකයෙක් අත සරියුත් ස්වාමීන් වහන්සේට, බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරලා සරියුත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නේ මේ ප්‍රවෘත්තිය කියලා. දානංජානි බ්‍රාහ්මණයා බොහොම දැඩිව ගිලන්ව සිටිනවායි අනුකම්පාවෙන් වැඩම කරන්නේ කියලා. ඔන්න සරියුත් ස්වාමීන් වහන්සේ දානංජානි බ්‍රාහ්මණයාගේ නිවසේට වැඩම කළා. වැඩම කළා ඊළඟට ඒ ධර්ම කතාවක් ආරම්භ කළා. ක්‍රමක්‍රමයෙන් මේ බ්‍රාහ්මණයාගේ සිත පහත් ලෝකවලින් උසස් ලෝක කරාගෙන යන අන්දමේ එක්තරා ධර්ම කතාවක් කරලා අවසානයටම ප්‍රකාශ කළේ අර සතර බ්‍රහ්ම විහරණය, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. සාරිත් සාන්හාති කල්පනා කළා මේ බ්‍රමුණන් බ්‍රාහ්මණයින් බ්‍රහ්ම ලෝකයේ උපදින්න කැමති, ඒක නිසා මම බ්‍රහ්ම ලෝකයට මාර්ගය කියන්න ඕන කියලා සතර බ්‍රහ්ම විහරණය වඩන ආකාරය ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළා ආසනෙන් නැගිටලා පසු වැඩම කළා. ඒ වෙලාවේ අවසාන වශයෙන් දානංජානි බ්‍රාහ්මණයා කිව්වේ මගේ වචනෙන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න කියලා ඒ වචනෙත් කිව්වා. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ වැඩලා ටික වෙලාවකින්ම අර බමුණා කාලක්‍රියා කරලා ගිහිල්ලා උපන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ උපන්නේ. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගියාම බුදුරජාන් වහන්සේට මේ ප්‍රවෘත්ති කිව්වට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේට දොස් පවරනවා බුදු පියාණන් වහන්සේ. "ඇයි සාරිපුත්‍ර, මේ බ්‍රාහ්මණයාට ඊට වඩා ඉහළට යන්න තියෙද්දි ඇයි හීන වූ පහත් වූ බ්‍රහ්ම ලෝකේ නැවැත්වී මොකද කියලා සරියුත් ස්වාමීන් වහන්සේට එක්තරා විදිහක දෝෂාරෝපණයක් කළා. එකතුලින් අපට හිතා ගන්න තියෙන්නේ අර දානංජානි බ්‍රාහ්මණය අරතරන් අධාර්මක විෂමචාරීව සිටිය තැනැත්තාගේ ඒ අර මරණාසන්න කාල සීමාව වෙනකොට තිබුණු ඉතිකරගත්තු කුසල ශක්තිය කොයිතරම්ද කියතොත් සරියුත් ස්වාමීන් වහන්සේ යම් විදියකින් විදර්ශනා පැත්තට හරවලා ඒ ධර්මයේ දේශනා කළා නම් මාර්ගඵල අවබෝධයක් පවා ලබන්න තිබුණු බවයි බුදු පියාණන් වහන්සේ නිපෙන්නු කරන්නේ. ඇයි මේ පහත් බ්‍රහ්ම ලෝකෙින් නැවැත්තුවේ? තව උඩට යන්න ගෙන යන්න තියෙද්දි කියලා සරියුත් ස්වාමීන් වහන්සේ දෝෂ ආරෝපණය කළා. ඔන්න ඔයක තුලින් අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කතාව වශයෙන් තියෙන ටිකයි. නමුත් ඒකේ ඒ තරම් ඒ සූත්‍ර දේශනාව කෙරෙහි දැක්වේ මොකද? එක පැත්තකින් පේනවා සරියුත් ස්වාමීන් වහන්සේ කොයිතරම් පුදුම විදියේ කරුණාවකින් ඇත්ත වශයෙන් තුනුරුවන් සරණ ගිය කෙනෙකුත් නෙවෙයි. අර ඒ දානංජානි බ්‍රාහ්මණයාගේ කලින් බ්‍රාහර්යාව ඊටම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක් නිසා විශේෂ ඒ දායක බ්‍රාහ්මණයා පිළිබඳව විශේෂ අනුකම්පාවක් සරියුත් ස්වාමීන් වහන්සේ තුල තිබුණා. ඒකයි බුදුරජාන් වහන්සේගේ සුව දුක් විමසලා සංඝයා වහන්සේලාගේ සුව දුක් විමසලා අර දානංජානි බ්‍රාහ්මණයා ගැන අර සංඝයා වහන්සේගෙන් ඇහුවෙත්. ඊළඟට ඒ වෙනුවෙන්ම වෙනමම වැඩම කරලා මේ විදියට අර සාමාන්‍යයෙන් කෙනෙක් හමුනහම කොහොමද වාසදේශ වාසිද කියලා හානව වෙනුවට සරියුත් ස්වාමීන් වහන්සේ ඇව්වේ මොකද බ්‍රාහ්මණේ අප්‍රමාදද කියලා. ඒකයි නියම ප්‍රශ්නය. ගිහිපින්නතුන්ගෙන් අහනව නියම ප්‍රශ්නේ ඒකයි. කොහොමද දැන් අප්‍රමාදීව ජීවිතය ගෙවනවද කියලා. එතකොට අන්න ඒ ප්‍රශ්නයට දුන්න පිළිතුර අනුව තමයි සරියුත් ස්වාමීන් වහන්සේ අදානංජානි බ්‍රාහ්මණයාට අරතරන් දීර්ඝ දේශනාවකින් හේතු ගැන්වුවා. අධාර්මික ජීවිතය විෂමචර්යාව බොහොම භයානකයි, ඒකේ විපාක මේ තරම් දැඩි කියලා අවසානයේ ඒක තේරුම් ගත්තු නිසා තමයි දානංජානි බ්‍රාහ්මණයා මරණාසන්න අවස්ථාව වෙනකොට අරතරන් හිත දියුණු කරගෙන කොයිතරම්ද කියතොත් ඒ සරියුත් ස්වාමීන් වහන්සේගේ අවසාන මරණ මංචකයේ පැවැත්වූ ධර්ම දේශනාව අහලා අපිට හිතා ගන්න තියෙන්නේ අර කියාපු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ සතර බ්‍රහ්මෝන්‍ය පිහිට කරගෙන බ්‍රහ්ම ලෝකෙ උත්පත්ති පවා ලැබුවා. එතකොට ඒ අනුව හිතා ගන්න පුළුවන් අන්න විශාල ජීවිත පරිවර්තනයක් සැරියුත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ කළේ. නැත්නම් අධාර්මික ජීවිතය ගැන ගියා නම් සමාහිත දානංජානි බ්‍රාහ්මණයා මරණයෙන් පස්සේ අපාගත වෙන්න තිබුණා. එතකොට ඒක තුලින් යමක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වශයෙන්ම අර කලින් ප්‍රකාශ කළ ආකාරයට හැම දිනාම හිතන්නේ ජීවත් වීම කියන එකට ඉතාම පහසු ක්‍රමයේ තමයි ඔය අධාර්මික ක්‍රම. ඇයි බුදු පියාණන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කළේ? ආර්ථිකය දැන් හැමතැනම තියෙන්නේ අපිට අර නිතර මතක් කරන ආකාරයට ධාර්මිකට වැඩිය ආර්ථිකයටයි අර තැන දෙන්නේ. ඒක නිසා අර ධාර්මික ජීවිතයට තැනක් නැති වෙන තරමට ආර්ථිකය කුම්බන්න යනවා. නමුත් ඒකේ ප්‍රතිඵලයයි බුදු පියාණන් මහසේ ප්‍රකාශ කරන්නේ. දූරදර්ශීව කල්පනා කරනකොට ඒකේ තියෙන ආදීනෝ පක්ෂය බුදු පියාණන් මහසේ මතු කරලා දෙනවා. එතකොට පහසු ක්‍රම ගැන කල්පනා කරලා බලනවා නම් ඇත්ත වශයෙන් අපිට ගන්න තියෙන්නේ ආර්ථික මූලධර්ම ගන්න තියෙන්නේ මහමෝදෙනුයි වනාන්තරේනුයි. මොකද මහමෝදේ තියෙනවා ඔය හිතාමත්ම පහසුම ජීවන ක්‍රමයක්. ඒක අතීතයේ ඒ වචන වලින් හඳුන්වන්නේ මාත්‍ස්‍යන්‍යාය කියලා. මාත්‍ස්‍යන්‍යාය කියලා කියන්නේ පින්නතුනි අර ලොකු එක පොඩි එක ගොදුරු කර ගැනීම, බලය හාල් මැස්ස ගොදුරු කර ගැනීම. මහමෝදේ පුරාම තියෙන්නේ ලොකු සතා පොඩි සතා ගොදුරු කර ගැනීම. ඒක තමයි පහසුම ජීවන ක්‍රමය. ඊළඟට වනාන්තරයේ තියෙන්නේ බලවතා දුබලයා ගොදුරු කර ගැනීම. මෙන්න මේ ධර්මතාව බුදු පියාණන් වහන්සේගේ වචනයෙන් දැක්වෙන්නේ මේ විදිහටයි. ඒක සඳහන් වෙන සූත්‍ර දේශනාවල කියවෙනවා. තිරිසන් ලෝකයේ කෙනෙක් උපන්නොත් ආයිත් හොඳ උත්පත්තියක් ලබා ගන්න ඉතාම දුෂ්කරයි කියලා. කොයි තරම්ද කියතොත් නියපීඩට පස් ටිකක් අරගෙන ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා. මේ උපමාව බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. නියපිට තියෙන පස් දෙවැඩි, මහ පොළොවේ තියෙන පස් දෙවැඩි කියලා අහුවාම මහ පොළොවේ තමයි වැඩිපුර පස් තියෙන්නේ, නියපිට තියෙන පස් ටිකයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරාට පස්සේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කියනවා, එසේම මහණෙනි, යම් කෙනෙක් තිරිසන් ආත්මයට උපන්නට පස්සේ නැමතෙයින් ගොඩ එහෙම ඉතාමත්ම අපහසුයි. අර නියපිට තියෙන පස් වගේ බොහොම ටික දෙනයි එයින් ගොඩ එන්නේ. මොකද ඒකට හේතුව මේ තිරිසන් ලෝකයේ තිබෙන ධර්මතාව. ඒක හඳුන්වන වචන දෙක මොකක්ද? අඤ්ඤමඤ්ඤ කාදිකා යත්ත වත්තති, දුබ්බල කාදිකා. අඤ්ඤමඤ්ඤ කාදිකා කියලා කියන්නේ එකිනෙකා කා ගැනීම. එකිනෙකා කා ගැනීමේ ප්‍රතිපත්තියයි දුර්වලයා කා දැමීමේ ප්‍රතිපත්තියයි තිරිසන් ලෝකයේ තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම අන්නේ තිරිසන් ලෝකයේ තියෙන ධර්මතාවල් තමයි ක්‍රමක්‍රමයෙන් දැන් සමාජයටත් ඇවිල්ලා තියෙන්නේ. දැන් සමාජයේ අපි අර සඳහන් කළ ගසා කෑම කියන වචනේ ඇත්ත වශයෙන්ම තිරිසන් ලෝකයෙන් ගත්තු වචනයක්. දැන් මේ පින්නතුන්ටත් ඔය ඉඳහිටලා දකින්න ලැබෙනවා ගහක් උඩට වෙලා සමාහයට පිළිහුඩුවේ කුකුස්සෙක් එහෙම මහා ගැඹුරු ආර්ථික න්‍යායක් හිතන ගැඹුරින් කල්පනාවක එදිලා ඉන්න වගේ ඔළුව හරහරව බලබලා ඉන්නවා ටික වෙලා. බලබලා ඉඳලා ගොදුරට එකපාරම ඊතල වේගයෙන් පහත් වෙන අන්න ගසා කෑම. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ ලෝකයේ දැන් සමාජයේ සිද්ධ වෙන්නේ. මේ පින්නතුන් දන්නවා නැති බැරිකම නිසා පමණක් නොවේ, නැති බැරි අය පමණක් නොවේ, ඇති හැකි අය කරන්නේ තෝකයි අර ගසා කෑම. ඒක තුලින් පේන්නේ අන්න අර දහනංජානි බ්‍රාහ්මණයා කලින් කළා වගේ වංචනික බොරුව, වංචාව, හොරකම, ওই විදිහේ දූෂණ ආදී ඒවා තුලින් තමන්ගේ ජීවිතාව ගෙන යාම. ඒවායේ තියෙන බරපතල විපාකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේවා තුලින් අපි යමක් ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් අර ආර්ථික න්‍යාය අනුව බලනවා නම් ඇත්ත වශයෙන්ම පහසු ක්‍රියාමාර්ග එමට තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ පහ මතු කළ දක්වන්නේ මිත්‍යා ආජීව හැටියට ගැඹුරු අදහසකින්. මෙතනින් ජීවිතය කෙලවරවන්නේ නැහැ. මේ රූප సంతාණයට වශවිස එකතු වුණාම මේ ජීවිතයට පමණයි බලපවත්වන්නේ. නමුත් චිත්ත సంతාණයට මේවා එකතු වුණාම මේවා එකතු වෙන්නේ කොහොමද? සිත, කය, වචනය කියන ඒවා කිලිටි වීමෙන්, ඒවා දූෂිත වීමෙන්, ලෝභ, ද්වේෂ, මෝහ ආදී තව නොයෙකුත් විදිහේ කෙලෙස් වලින් දූෂිත වෙනවා. විශේෂයෙන්ම ප්‍රාණඝාත අකුසල, හොරකම් ආදී ඒවා තුලින් ප්‍රමණක් නොවේ. ඔය දස අකුසල් හැටියට දක්වන දේවල් වලින් කෙනෙකුගේ චිත්ත సంతාණය දූෂිත වුණාට පස්සේ එහි ප්‍රතිඵල වශයෙන් තමයි ඊළඟ උත්පත්තිය ලැබෙන්නේ. මව්පියන්ටවත් ඥාහිතවතුන්ටවත් ඉදිරිපත් වෙලා කෙනෙක් බේරගන්න බෑ නිරය ආදී තැන්වල. බුදු පියාණන් වහන්සේ ඒක දක්වන්නේ අර කර්මය පිළිබඳ ධර්මතාව. මේ පින්නතුන් නිතර අහලා තියෙනවා කම්මස්සකා, කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්දු, කම්මපටිසරණ ආදී වචන වලින් දක්වෙනවා. කර්ම නියාමතාව ගැන කල්පනා කරලා බලනකොට කර්මය විතරයි තමන් මෙතනින් අරගෙන යන්නේ. තමන් කරපු කර්මය විතරයි හොඳ හෝ නරක හෝ. කම්මස්සකා තමන්ට අයිති කර්මය විතරයි. ඒ වගේම තමන්ට දායාදී හැටියට තිබෙන්නේ කර්මයයි. තමන් ගිහිලා උපදින්නේ, තමන්ගේ උත්පත්තිය තීරණය කෙනේ කර්ම සම්මයෝනි. තමන්ට ඥාතිවරයෙකු හැටියට සිටින්නේ කර්මයයි. කම්ම බන්දු තමන්ට පිළිසරණ වන්නේ කර්මයයි. සම්ම පටිසරණ. අන්න ඒක නිසා ඒ බුද්ධ වචනය අනුව අපි කල්පනා කරන්න ඕන අර පහසු ක්‍රියාමාර්ගවල තියෙන භයානකකම. ඒකමයි අර දැන් සමහර අවස්ථාවලට අපට උපේක්ෂා වෙන්න වෙනවා. අර බෙරෙන්දා ඉදිරියට යන්නත් බැරුව පස්සට යන්නත් බැරුව ටික කලක් නැවතුණා වගේ ඇතම් ක්‍රියාමාර්ග අපිට පහසු හැටියට පෙන්න ක්‍රියාමාර්ගවලදී මෙන්න මේ ධාර්මික ද අධාර්මික ඒ බව හිතලා සමචර්යාවද විසමචර්යාවද කියන එක ගැන හිතලා ගැඹුරින් කල්පනා කළා. ඒව විසම පැත්තට වැටෙනවා නම් අධර්ම පැත්තට වැටෙනවා නම් අපිට උපේක්ෂා වෙන්න වෙනවා. ඒ ගැන සාහසිකව ක්‍රියාත්මක වෙන්නේ නැතුව මොකද ඉක්මනින් ක්‍රියාත්මක වීම තුලින් දන්නේම නැතුව බරපතල අකුසලයක පටලැවෙනවා. ඒකට ගෙවන්න වෙනවා දීර්ඝ කාලයක් සංසාරේ. ඔන්න ඒ தත්ත්වය නිසා එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ මිත්‍යා ආජීවයේ භයානකකම. මේක දැන් සාමාන්‍යයෙන් යොසුළු දෙයල් හැටියට සලකනවා. ඉතින් මේ අනුවම බුද්ධ දේශනාවෙන් තවත් තාමත්ම ප්‍රකට කාරණයක් තමයි මේ පින්නදුන් කොටිකුත් අහලා තියෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා කියලා. මේ කියන පුද්ගල විග්‍රහය එතෙන්දී බුදු පියාණන් වහන්සේ කරන්නේ ආර්ථික ධාර්මික දෙපැත්තම අල්ලලා ආර්ථික ධාර්මික කියන දෙපක්ෂයම අල්ලලා කරන පුද්ගල විග්‍රහයක් තිබෙනවා. ලෝකයේ ඉන්නවයි 3 දෙනෙක්. කවුද 3 දෙනා? අන්ධයයි, එකස් කණයි, ඇස් දෙකක් ඇති තැනැත්තයි. ඒක බුදු පියාණන් වහන්සේ තේරුම් කරන්නේ අන්ධයා කියලා කියන්නේ යම් කෙනෙක් සිටිනවා ඒ තැනැත්තාට තමන් නොලැබූ ධනය ලබා ගැනීමටවත් ලබාගත්තු ධනය තර කර ගැනීමටවත් තහවුරු කර ගැනීමට හෝ වැඩි කර ගැනීමටවත් අවශ්‍ය නුවණැස නැහැ. ඒක හැක් නැහැ. ඊළඟට ඒ වගේම ඒ තැනැත්තාට හොඳ නරක කුසල් ලකුසල් පව්පින් ඒවා තෝරා බේරා ගැනීමට උපකාර වෙන නුවණැසත් නැහැ. ධම්මැසත් නැහැ. අන්න ඒ තැනැත්තා එහි පිටින්ම අන්ධයයි. දෙවෙනි පුද්ගලයා අර එකස් කණා කියන කෙනා. එබඳු අය ගැන බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ ඒ තැනැත්තාට නොලැබූ ධනය ලබා ගැනීමට සහ ලැබූ ධනය වැඩි කර ගැනීමට අවශ්‍ය ආර්ථික ඇසක් තියෙනවා. නමුත් ධාර්මික ඇස නැහැ. ඒ තැනැත්තා දන්නේ නැහැ. ඒ තැනැත්තා කල්පනා කරන්නේ නැහැ හොඳ නරක පිළිබඳව. කුසල් ලකුසල් පිළිබඳව. අන්න ඒක ඇස් කණාගේ ස්වභාවය. ඇස් දෙකක් ඇති කෙනා මේ අනුව කෙලින්ම හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට අර දෙයංශයෙන්ම සම්පූර්ණ කෙනා. එතකොට අන්න නියම බෞද්ධ පින්නතෙක් නම් ඒ බුදු පියාණන් වහන්සේ දැක්වූ ඒ විග්‍රහයට අනුව අර ඇස් දෙකම ඇතිව ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක ඇස් කණෙක් හැටියට ජීවත් වුණොත් අර බරපතල විපාක කියන බුදු පියාණන් වහන්සේ කෙලින්ම දක්වනවා ඒ විදිහට අධාර්මිකව විෂමචාරීව බොරුවෙන් වංචාවෙන් හොරමරකමින් ජීවත් වුණොත් අවසානයේ නිරයේ නිරාදී තැන්වල දීර්ඝ කාලයක් විපාක විඳින්න සිද්ධ වෙන බව. එතන මේ පුද්ගල විග්‍රහයදිත් අපිට පැහැදිලි වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ආර්ථික ධාර්මික දෙපැත්තටම අවධානය යොමු කළා තියෙන බව. ඊළඟට තවත් ඒ වගේම තරා තැනක බුදු පියාණන් වහන්සේ ධම්ම සමාදාන 4ක් දක්වනවා. ධම්ම සමාදාන කියලා කියන්නේ දැන් සීල සමාදාන කියන එක මේ පින්තුන් අහලා තියෙනවා. සීල සමාදාන කියලා කියන්නේ යම්කිසි සීල ප්‍රතිපත්තියක් පිළි අරගෙන ඒක අනුව ජීවත් වීමට උත්සාහ කිරීම, පොරොන්දු වීම, අධිෂ්ඨාන කර ගැනීම. මෙතන ධම්ම සමාදාන නමින් දක්වන්නේ පංචශීලයේ අෂ්ටාංග ශීලයේ වගේ දේවල් නෙවෙයි. මෙතන කියවෙන්නේ දස අකුසල් පිළිබඳව. දස අකුසල් වලින් වෙන්වීම. දස අකුසල් කියන්නේ පින්වතුනි බොහොම දෙනෙක් ගන්නවා. කයින් කෙරෙන අකුසල් තුන, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමෙහි වර්ධවා හැසිරීම කියන ඒවායින් වෙන්වීම. ඊළඟට වචනයෙන් කෙරෙන අකුසල් 4 වෙන්වීම. මොනවද? බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල සම්ප්‍රප්ලාප කියලා කියන නිෂ්ඵල උපදූපාදිය දෙඩීම. නිරර්ථක වචන දෙඩීම. ඒ වචනය පිළිබඳ ඒවායින් වෙන්වීම. ඊළඟට සිත පිළිබඳව දක්වනවා අභිජ්ජා කියලා වචනයක් යොදනවා. ඒ කියන්නේ දැඩි විෂම ලෝභය. විෂම ලෝභය හඳුන්වන්නේ කොහොමද? දැන් ලෝභය නම් කාතුලක් තිබෙනවා. විෂම ලෝභයේ ස්වභාවය කෙනෙක් ළඟ යමක් තියෙනවා දැකලා මේක කොහොම හරි මට ගන්න නැත්නම් කියලා අනුන්ගේ සැපත පිළිබඳව ඊර්ෂ්‍යා පරවශව ඒක ලබා ගන්න ඇති කරගන්න ගිජු බව. ඒ ගිජු බව විෂම ලෝභය තමයි මේ සිතෙන් ඇති කරගන්න බරපතල අකුසලයක්. ඒ වගේම ද්වේෂය, ද්වේෂසිත. ඊළඟට තුන්වෙනුව දක්වනවා මිත්‍යා දෘෂ්ටිය. විෂම ලෝභය, ද්වේෂසිත, ද්වේෂය, එහෙම නැත්නම් ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ කියන දස අකුසල් වලින් වෙන්වීමේ ප්‍රතිපත්තිය ගැනීමයි මෙතන ධම්ම සමාදාන හැටියට දැක්වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්ම සමාදාන වර්ග 4ක් දැක්වෙනවා. මේ කෙටි මේ සුළු වේලාවේ අපි මේ සියලුම කාරණා අපින දැක්වට කමක් නැහැ. දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අදාළ කාරණා දෙක පමණක් අපි මතු කරලා දක්වනවා. එකක් තමයි මේ හතරෙන් එකක් තමයි ඔන්න යම්කිසි ධර්ම සමාදානයක් තියෙනවා වර්තමානයේ සැපගෙන දෙනවා. නමුත් අනාගතයට දුක් විපාක ගෙන දෙනවා. තවත් ධර්ම සමාදානයක් තියෙනවා වර්තමානයේ වශයෙන් බලනකොට දුක් ස්වභාවයක් තියෙනවා. නමුත් අනාගතයට සැපගෙන දෙනවා. මේ පළමු කීයක අපි ඉස්සෙල්ලා විස්තර කරමු. ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ විදිහටයි. ඔන්න යම් කෙනෙක් බොහොම සතුටෙන් සොම්නසෙන් යුක්තව සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාර, බොරු කීම ආදී ඒවා යෙදෙනවා. ඒ වැඩවල යෙදෙන්නේ, පව්කම් වල යෙදෙන්නේ බොහොම සතුටින්. නමුත් ගිහිල්ලා අපායේ ඉපදිලා ඒ වගේ බරපතල දුක් පාක විඳින්න සිද්ධ වෙනවා. ඒකට උපමාවක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. මෙහෙම එකක්ම හිත් කාවද්ද නැයි බුදු පියාණන් වහන්සේ උපමා ආදී දෙන්නේ. නිකන් කාව්‍ය අලංකාරය හැටියට නෙවෙයි. මොකද්ද උපමාව? ඔන්න හොඳ බීම භාජනයක් තියෙනවා. ඒ බීම හොඳ වර්ණවත්, හොඳ පාටක් තියෙනවා, දුවඳක් තියෙනවා, රසක් තියෙනවා. වර්ණවත්, සුගන්ධවත්, රසවත් පානයක් තියෙනවා. නමුත් මේ පානයට වස යොදලායි තියෙන්නේ. ඔන්නේ යම් කිසි කෙනෙක් එනවා මෙතෙන්ට. මැරෙන්න අකමැති, ජීවත් වෙන්න කැමැති, දුකට අකමැති, සැපයට කැමැති කෙනෙක් මෙතෙන්ට එනවා. අර බීම භාජනයේ ළඟ සිටින අය කියනවා, "එන්න එන්න මෙන්න හොඳ බීම භාජනයක් තියෙනවා. මේක රසවත්, සුවඳවත්, වර්ණවත්. හැබැයි මේකේ ඒ වස යොදලා තියෙන්නේ. කැමැතිනම් බොන්න." බොනකොට බොහොම රසයි, සුවඳයි. හැබැයි බිව්වට පස්සේ නම් එක්ක මැරෙනවා, එක්ක මරණයට හා සමාන දුකකටපත් වෙනවා. අර බීම භාජනයේ ළඟ ඉන්න අය කියන්නේ ඕකයි. ඇත්ත වශයෙන්ම කාරණේ කියනවා. එතකොට අර පුද්ගලයා නුවණින් කල්පනා නොකර අරක බොනවා. බිව්වහම මොකද වෙන්නේ? බොනකොට රසවත්. බිව්වට පස්සේ අර කියවු විදිහට මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් මරණය හා සමාන දුකකටපත් වෙනවා. කරනකොට සැප, නමුත් අවසානයේ දුක් විපාක විඳින සිදුවෙන අර පාප ක්‍රියා සතුටින් කිරීමේ ප්‍රතිපත්තිය බුදු ආනන් මහන්සේ දැක උපමාවයි ඔය. දැන් ඊළඟට දක්වනවා තවත් අර දෙවෙනිම කියාපු ධර්ම සමාදානය මොකක්ද? ඒ වායේ යෙදෙන අවස්ථාවේ දුකක් සැපක් නෙමෙයි දුකක් වගේ දැනෙනවා. දුකක් දැනෙනවා. දොම්නසක් එහෙමත් දැනෙනවා. නමුත් ඒ ප්‍රතිඵලය විපාකය සැප. සැපගෙන දෙන එකක්. ඒකට දක්වන උපමාව බුදු පියාණන් වහන්සේ ඒක කොටිම හඳුන්වන්නේ මේ විදිහටයි. යම් කෙනෙක් සතුන් මැරීම, සොරකම් කිරීම ඒවායින් බොහොම දුකසේ වැළකෙනවා. දුකසේ කියලා කියන්නේ බොහොම අමාරුවෙන්. බුද්ධ වචනය ගැන හිතලා බොහොම අමාරුවෙන් දුක් මහන්සි වෙලා ඒ ශික්ෂාපද රකින්නවා. එහෙම නැත්නම් ඒ අකුසල් වලින් වැළකී සිටිනවා. නමුත් එහි ප්‍රතිඵලයක් හැටියට අවසානයේ සුගති තත්ත්වයක් ලබනවා. ඒකට දෙන උපමාව තමයි මෙන්න මේ විදිහට උපමාව බුදු පියාණන් වහන්සේ දක්වනවා. දැන් බුදු පියාණන් වහන්සේම විශේෂයෙන්ම සංඝයා වහන්සේලාට එහෙම දක්වපු බෙහෙතක් තිබෙනවා. ඒකට කියනවා පූතිමුත්ත බේසජ්ජ කියලා. පූතිමුත්ත බේසජ්ජ කියලා කියන්නේ ගෝමුත්‍ර, ගවයින්ගේ මුත්‍ර වලින් හදන බෙහෙතක්. ඒකට ඔය අරළු හැම සම්බන්ධ කරලා ගත්තාම පාණ්ඩු රෝගයට ඉතාමත්ම හොඳ බෙහෙතක්. ඉතින් ඒ උපමාවයි මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඔන්න අර පියාපු පූතිමුද්ද බෙහෙසජ්ජය තිබෙනවා. නොයෙකුත් විදි අරළු ආදී ඒ බෙහෙත් යොදාපු බෙහෙතක්. ඒ බෙහෙත පානීය කරනකොට ගඳයි, වර්ණයකුත් නැහැ, ඒ වගේම රසයකුත් නැහැ. නමුත් ඒක පානීය කළාට පස්සේ ඒ රෝගිය සුව වෙනවා. ඔය විදිහේ පානයක් තියෙන තැනකට එනවා පාණ්ඩු රෝගියෙක්. එතන ඉන්න කට්ටිය කියනවා මෙන්න මේ කියනවා යම් කිසි බෙහෙතක් තියෙනවා. මේක පානීය කරනකොට රසක් සුවඳක් එහෙම නැහැ. නමුත් පානීය කළොත් ලෙඩේ සනීප වේ. ඒක කිව්වහම අර පුද්ගලයා නුවණින් කල්පනා කරලා අරුචි විදිය දෙයක් නමුත් අර බෙහෙත ගන්නවා. ගත්තට පස්සේ සුව වෙනවා. ඕකයි බුදු පියාණන් වහන්සේ යන්න අර අමාරුවෙන් නමුත්, දුකසේ නමුත්, අඬා නමුත් අර ධාර්මික ක්‍රියාමාර්ගයේ යෙදෙන අයට අවසානයේ සපතක් බලාපොරොත්තු වෙ හැකි බවයි මේ උපමාවෙන් දක්වන්නේ. ඒක අනුව අපි කල්පනා කරගන්න ඕන. දැන් මේ ශීල සමාදානය තුල තියෙන්නේ ඒ විදිය දෙයක්. දැන් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අර පළමු පුද්ගලයා ගැන බොහොම ලොකුවට හිතාගෙන ඒක ගැන උදම් වෙමින් ප්‍රාණඝාත, අදින්නා දාන ආදී යෙදෙනවා. ඒ තැනත්තාට එහි විපාක විඳින්න වෙනකොට ඔන්න එතකොටයි තේරෙන්නේ. ඒ ප්‍රාණඝාත ආදී යෙදෙනවා බොහොම සතුටින්. දැන් ඊළඟට ගියාපු පුද්ගලයා ඒවායින් වෙන් වෙනවා බොහොම දුකසේ. බොහොම අමාරුවෙන් වෙන් වෙන. නමුත් බොහොම දුකින් දුම්නසින් ඒවායින් වෙන් වෙනවා. නමුත් එහි ප්‍රතිඵලය හොඳයි. දැන් ඔන්න මෙතෙන්ට අපට එකතු කරගන්න තියෙන්නේ මේ ශීලාදී ගුණධර්ම වල වටිනාකම. මොකද අවබෝධය තුලිනුයි කෙනෙකුට ඊළඟට තමන්ගේ ආකල්පය වෙනස් කරගන්න පුළුවන් වන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ශීලාදී ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම ආදී දේවල් බොහොම අමාරුයි. මේවා යෙදෙනකොට මහා කරදරයි. ඊට වැඩිය ලේසි ක්‍රම තියෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. යම් කෙනෙක් සම්මිය දෘෂ්ටිය බුද්ධ වචනය අනුව ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ තැනත්තට පුළුවන් අරක තුලින් සතුටක් මතු කරගන්න. දැන් ශීලාදී ගුණධර්ම රැකීම තුළ තියෙන්නේ ඒ ශීල සමාදානයේ ඇති වටිනාකම තමන් හිතනවා. ඒක අදිෂ්ඨානය, ඒ ශීල අදිෂ්ඨානය යන හිතලා ඊළඟට ඒක ආවර්ජනා කළා තමන් සතුටක් ලබා ගන්නවා. මොකද ඒ සතුට? ඒකට කියන්නේ අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛ නමින් හඳුන්වනවා. ගිහි පින්වතාට අයිති සැපයක් ඒක. විශේෂයෙන්ම ඒ අනවජ්‍ය සුඛය කියන එක ඔය මහා ධනවන්තයින්ටවත් මේ කාලේ නැහැ. මොකද හේතුව අන්න අර කියාපු ගසාකෑම. ඒ අයගේ අප්‍රමාදය ඒකයි. දැන් බොහෝ විට ලෝකයාගේ අප්‍රමාදය හැටියට සලකන්නේ අන්න අර පිළිහුඩු වගේ උකුස්සගේ ගිජු හිණියාගේ අප්‍රමාදයයි. බොහොම අප්‍රමාදීව අර ගොදුරට පාත් වෙනවා. ඒ වගේම අප්‍රමාදී බව ඒ අප්‍රමාදී නෙමෙයි මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. තමන්ගේ දූරදර්ශී එහෙම නැත්නම් ඒ පිළිහුඩු වගේ උකුස්සගේ ගිජුලිණියාගේ යම් කිසි දූරදර්ශී බවක් තිබෙනවා. අර ගොදුර විතරක් පේන. නමුත් බුදු පියාණන් වහන්සේගේ දූරදර්ශී බව අප්‍රමාද බව වෙන එකක්. දැන් නැතම් ධනවතුන්ට අන්නර ගියාපු අනවජ්‍ය සුඛය නැහැ, නිර්වජ්‍ය සුඛය නැහැ. තමන් මහා ධනස්කන්ධයක් රැස් කරගත්තට මොකද? මේක රැස් කරගatti කොහොමද කියලා හිතනකොට ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. අර කියාපු විදිහට මිනිස්සුන්ට පීඩා කරලා නොයෙකුත් විදිහේ දූෂණ වලින් වංචා වලින් දසා කෑම් වලින් එකතු කරගන්න සැපේ. ඒ තුලින් ඒ තැනත්තාට මරණ මංචකයේදී බරපතල දුක් පීඩා විඳින්න වෙනවා. මරණින් මතු දුක් පීඩා විඳින්න වෙන බව ඇත්ත වශයෙන්ම බුද්ධ වචනය අනුව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟට දැන් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ වෙනුවට නුවණැති පින්වතා කරන්ට ඕනේ අර අමාරු හැටියට පෙනෙන එකේ ಗುಣපක්ෂය ගැන හිතලා මේකෙන් මට යහපතක් වෙනවා කියලා ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒක තුලින් සතුටක් ලබා ගැනීමයි. නිර්වජ්‍ය සුඛය කියලා කියන්නේ අර ශීලය තුලින් මතු කරගන්න සැපය. මම මේ ප්‍රතිපත්තිය රැක්කා. කොටිම කියතොත් සීලානුස්සති ආදී සීල තුල තියෙන එකම භාවනාවක් පවා කරගන්න පුළුවන්. Taman සීලවන්ත බව. ඒක ගැන නිතර නිතර හිතනකොට ඒ තැනත්තාට ඒ සතුට ඇති වෙලා අන්තිමට ඒක තුලින් සිත එක්තැන් වෙනවා, සමාධිමත් වෙනවා. ඒ තරම් දුර යන්න පුළුවන්. ඒක නිසා දැන් ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ හැම එකක්ම දේශනා කරලා තියෙන්නේ වේරමණී වේරමණී. මොකද්ද මේ වේරමණී? වෙන් වෙන්න වෙන් වෙන්න කියලා කියනවා. ඉවත් කරන අතහරින දේවල්මයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. අපිට කරන්න දෙයක් කියන්නේ නැහැ. එහෙමත් ඇතම් කෙනෙකුට කියන්න පුළුවන් ඔය ආර්ථික න්‍යායන් අනුව. නමුත් බුදු පියාණන් වහන්සේ උන් පෙන්නුම් කළ දෙනවා ඒ අතහැරීම තුල තමයි සතුටක් ලබා ගන්න පුළුවන්. යම් කෙනෙක් පංචශීලය හරියට රැකෙනවා නම් ඒක එකක් ගැන ආවර්ජනා කළා. ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. මේ තරම් සත්ව ඝාතන කරන ලෝකයක මම මේ අනන්ත ප්‍රමාණ සත්වයින්ට અભේදානය දෙමින් ජීවත් වෙනවා කියලා. දැන් කාලේ නම් අර අපි නිතර මතක් කරන ආකාරයට અભේදානය කියන එක සමාහිරට පින්තූරයක් ගන්න ලෑස්ති කරගෙන ඔය මැරෙන්න ඉන්න ගවයෙක් නිදහස් කිරීම කියන දෙයකට සීමා වෙලා තියෙනවා અભේදානය කියන වචනේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන અભේදානය අන්න අර නිහඬව ලෝකයාට කෑ ගහන්නේ නැතුව තමන් ප්‍රතිපත්තියක් වශයෙන් හිංසා නොකර ඉතාමත්ම පිරිසිදුව ප්‍රාණඝාත ශික්ෂාපදිය රකින්නවනම් ඒ තැනැත්තා ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදිය රකින්නවනම් ඒ තැනැත්තා අනන්ත අප්‍රමාණ සත්වයින්ට અભේදානය දෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක තුලින් සතුටක් ඇතිවගෙන ඒ ශික්ෂාපදයේ ආවර්ජනා කිරීම තුලින් අර තැනැත්තාට පුළුවන් සමාධියක් පවා ලබා ගන්න. ඒකම නිවනටත් උපකාර කරගන්න පුළුවන්. අන්න ඒ තරම් පුදුම ගැඹුරක් තියෙනවා මේ ශීලාදී ගුණ ධර්ම වල. ඒක තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි දැන් මෙතන ධම්ම සමාදාන කියලා කිව්වේ අර ශීල සමාදාන වගේම දස අකුසල් වලින් වෙන්වීමයි. ඒක අපි දැන් සඳහන් කළා දස අකුසල් වලින් වෙන්වීමේ ප්‍රතිපත්තිය. ඒක ඊටත් වඩා ගැඹුරට යනවා. ඒවා එක එකක් ගැන හිතලා මෙවැනි සමාජයක මම මෙන්න මේ එක එක ශික්ෂාපදයක් රකින්නවා. එහෙම නැත්නම් මේ එක එක ප්‍රතිපත්තියක් රකින්නවා කියලා ඒක හිතනකොට ඒක තුලින් එන සතුටක්. එතකොට ඒ අතින් බලනකොට අර අකමැත්තෙන් අර පූති මුත්ත බේසජ්ජය බොන කෙනා නෙවෙයි කැමැත්තෙන්ම බොන්න පුළුවන් වෙන තත්ත්වයක්. ඒක ඒ අවස්ථාවටත් ඒක තුලින් තමන්ට සාහනයක් ලබා ගන්න පුළුවන්. ඔය විදිය ගැඹුරු ප්‍රතිපත්තියක් ගැඹුරු අර්ථයක් මේ ශීලාදී ගුණ ධර්ම වල තුල තිබෙනවා. එතකොට මෙන්න මේ හැම එකක්ම මූලික කාරණය තමයි පව් වලින් වැළකීම. බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ අර මාර්ග උපද්‍රවයක් ඇති අවස්ථාවේදී වෙලෙන්දා ඒ අතරත් මේ අතරත් නොයා ඒ ඉස්සරහටත් පස්සටත් නොයා උපේක්ෂා වුණා වගේ යම් කිසි ක්‍රියා මාර්ගයක් තුල තමන්ට පේනේවා නම් මේක කළත් වැරද්ද නොකළත් වැරද්ද ඒවා තමයි උපේක්ෂා වෙන්න ඕන. ටිකක් ඒක අල්ල හිටින්න ඕන. නැතුව ඒකට සාහසික වෙන්න නරකයි. ඒ වගේම තමයි මේ වායේ දූරදර්ශී මේ ගැන කල්පනා කරන්න ශක්තියක් තිබෙන්න ඕන. ඒ විදිහට ප්‍රතිපත්ති කරුකව ජීවත් වෙන කෙනාට පසු තැවිලි අඩුයි. ඒ තැනත්තාට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන විදිහට අනවජ්‍ය සුඛය, නිර්වජ්‍ය සුඛය තියෙනවා. නිතරම සිත සතුටින් ඉන්න පුළුවන්. ආවර්ජනා කළ බලනකොට ආවර්ජනා කියලා කියන ආපස්සට හැරිලා බලනවා. ආපස්සට හැරිලා බලනකොට තමන්ගේ ජීවිතයේ පිරිසිදු බව හිතනකොට ඒ තැනත්තාට ලොකු සතුටක් ඇති වෙනවා. විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදී දැන් අර දහනංජානි බ්‍රාහ්මණයා ඒ මුල් අවස්ථාවේදී අධාර්මිකව ජීවත් වුණා. නමුත් දිගට ප්‍රවෘත්ති සඳහන් වුණොත් අපිට හිතා ගන්න තියෙන්නේ සරියුත් ස්වාමීනාථගේ අවවාදය ලැබුණට පස්සේ මේ විශාල ජීවිත පරිවර්තනයක් වුණ බවයි අපිට පේන්නේ. ඒ විශාල ජීවිත පරිවර්තනයක ප්‍රතිඵලය හැටියට තමයි ඒ බමුණට බ්‍රහ්ම ලෝක උත්පත්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ අවසාන අවස්ථාවේ අසන්න ලැබුණු බණ පිහිටි කරගෙන. එතකොට තමන්ගේ ජීවිත කොයි කොයි විදිහට ගෙවුණත් අපි අදිෂ්ඨාන කරගන්නව නම් දැන් මේ අවුරුද්දක් අවසානයේදී මේ පින්නතුන් නොයෙකුත් විදිය ඉලක්කයන් අදිෂ්ඨානය නැති කරගන්නව අවුරුදු චාරිත්‍ර වලට සම්බන්ධ කරගෙන වෙන එකක් තබා රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්නත් ඒවත් නැගතටයි කරන්නේ නැගතට කරත් ඒවා නොනැගතට අයිති දේවල් නම් එින් ඇති වැඩක් නැහැ නොනැගතට නොනැගත කියලා කියන්නේ මොකද්ද අන්න අර නැගතට අයිති දේවල් කරන්න සුබ දේවල් ඕන කරන්න නමුත් අසුබ දේවල් තමයි මිත්‍යා ආජීවය නැගතට රැකී ආරක්ෂාවට පිටත් වෙනවා කියලා අර කියාපු මිත්‍යා ආජීවයට පිටත් වෙනවා නම් ඒකේ නැගතෙන් වැඩක් නැහැ අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේව සමහර විට මේ ජීවිත පරිවර්තනයේ එක දවසින් එක මොහොතින් කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් නොනැති පින්වතුන් මේවාට හිත යොදලා උත්සාහවන්ත වුණොත් තම තමන්ගේ ජීවිත පරිවර්තනයක් ඇති කරගන්න බැරි වෙන්නේ නැහැ බුද්ධ වචනය අනුව ඊට වඩා දේවල් ලෝකයේ අතහැරලා තියෙනවා ඉතින් ඒකට කරන ක්‍රියා මාර්ගයේ එක පියවරක් තමයි මෙන්න මේ යටත් පිළිසෙන් හතර පොයෙන් එක පොයකටවත් සිය සමාදන් වීම ඒ විදිහේ මිත්‍යා ආජීවයක යෙදිලා ඉන කෙනෙක් හෝ එක දවසක් ගෙයින් වෙන්වෙන් වෙලා එක පරිත්‍යාගය කළා ඒ ලැබෙන ලාභය පරිත්‍යාග කළා පිරිසුදු ශීලයක් සමාදන් වෙලා දවස ගෙවනවා නම් ඒ තැනැත්තාට එතනින් යම්කිසි ඉඩවරක් ලබනවා. ඇයි මට එක දවසක් පුළුවන් නම් මේක දවස් දෙකක් කරගත්තොත් පොය දෙකට සමාදන් වෙලා ඊළඟට පොය හතර කරගත්තොත් දවස් හතරක් නේ. ඔහොමම ගිහිලා ක්‍රමක්‍රමයෙන් අර තමන්ගේ සමහර විට පාරම්පරිකව අරගෙන ආපු මිත්‍යා ආජීව මාර්ගයෙන් පාවෙන් වෙන්න පුළුවන් වෙනවා. එහෙම ප්‍රයත්නයක් නොකර සමාජයේ යන යන ගැති වෙලා ගමන් කළොත් තව තවත් පරිහානි මාර්ගයටයි යන්නේ. දැන් අපි අර සංගහම් කළ මාංශ භක්ෂණ ආදී දේවල් ඒවා තුලින් ක්‍රමක්‍රමයෙන් ඒවාට රුකුල් දෙන අන්දමට මේ දිව කියන එක බොහොම ඉක්මනින් මේකට ප්‍රියමාන දේවල් වලට අනුවයි සමහර විට වචන පාවිච්චි වෙන්නේ. ඒ විදිය ලෝකයක් මිත්‍යාවන් ගැන නුවණින් කල්පනා කරලා බුදු පියාණන් වහන්සේගේ වචනය ගැඹුරින් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතාව මෙතෙන්ට පමණක් සීමා වුණු එකක් නෙමෙයි මේ දීර්ඝ සංසාර ගමනේ. මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන ඉතාම දුර්ලභ කාලයක් මනුෂ්‍යාත්ම භාවයක් දුර්ම අවස්ථාවක්. එතකොට අපි අර තිරිසනුන් හැටියට යක්ෂයින් හැටියට ජීවත් වුණොත් අපට බුද්ධ ශාසනයෙන් නියම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක නිසා අපේ ජීවිතය ඇතුළත පරිවර්තනයක් කර ගැනීම තම තමන්ටම අයිති දෙයක්. එතකොට ඒ සිතුවිලි පරම්පරාවයි අද දවසේ මේ අවුරුද්ද වෙනුවෙන් මේ පින්නතුන්ට තමන්ගේ චිත්තසංතානයට එකතු කරගන්න ලැබුණේ. ඉතින් කල්පනා කරන්න ඕනේ මේ පැයක් විතර කාලය තුළ මේ පින්වත් පිරිස තම තමන්ට යම් යම් ප්‍රමාණ වලින් අර ශීල සමාදාන කරලා අට සිල් හෝ දස සිල් හෝ මිප්පේ දැන් ආදිවාසික ශීලය හෝ එවැනි ශීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ ධර්ම දේශනාවකට සමන් දුන්නා. එදිනදා ජීවිතය ඇති කරගන්නේ පැවැත්මේ කය වචනය සිත කියන මේ තුන් දොර හික්මවා ගැනීම තුලින් තමයි අපිට මේ සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒක නිසා මේ රැස් කරගත්තු ධර්ම ශ්‍රවණ වශයෙන් රැස් කරගත්තු මේ ශක්තිය මිනිතර මතක් කරන ආකාරයට ශ්‍රද්ධාව ශ්‍රද්ධාදී ඒ ගුණ දිනු කර ගැනීමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒවා ඉන්ද්‍රිය බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගෙන අකිතාක්කමණින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතියේදීන් උතුම් වූ අමා මහ නිවනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර සියලු සංසාර දුකින් මිදීමට ශක්තිය බලය ලැබේවා කියන හැම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තම තමන් නොමින් නැසී මේ පරලෝ ගියා වූ ඥාතීනුත් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලී අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙනා නම් ඒ හැම කෙනෙක්මත් මේ කුසලී අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා යන්නේ. ඉතාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ජනිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජත.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.